පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 208 ප්‍රශ්න ගරු අනුරාධ දිසානායක මැතිතුමා
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙත් නිශ්චිතවන්ත වෙනවා ලෝකයේ පුනර්ජනනීය බලශක්තිය වෙත හැරමින් තිබෙන මොහොතක ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තයේ බිඳ දමන වාතාවරණය පැන නැගීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයේ පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි පොසිල ඉන්ධන දහනයේ හේතුවෙන් සිදුවීමේ නැති පරිසර දූෂණය හමුවේ ලෝකයේ තිරසාර බලශක්තිය වෙත යොමු වෙමින් තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවද අස්සන් තබන්ලද ජාත්‍යන්තර සම්මුතිය අනුව 2030 වසර වන විට ලංකාවේ බලශක්ති පරිභෝජනයේ 50% පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රමකින් උත්පාදනය කරන බව කරගත යුතු තිබෙනවා. ඒ අනුව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයක් වන්නේ නිවෙස්වල වහල මත ඉදිකරනු ලබන සූර්ය බලශක්ති පද්ධතියක් මගින් විදුලි උත්පාදනය කිරීම. මෙහි මූලික වියදම යම් ඉහළාගයක් ගත්තත් දිගු කාලන ලාභයේ හේතුවෙන් ලංකාව විශාල පිරිසක් මේ පිළිබඳ උනන්දු වෙමින් සිටිනවා. එසේම ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයේ හමුවේ සාර්ථක විකල්පයක් ලෙස සූර්ය බලශක්ති උත්පාදනය හඳුනාගැනෙනවා. මේ වන විට මෙවැනි ගෘහස්ථ සූර්ය බල ව්‍යාපෘති 17600කට වැඩි සංඛ්‍යාවක් ලංකාව තුළ ක්‍රියාත්මකයි. එම පද්ධති වලින් 2010 වසරේ සිට මේ වන විට මෙගාවොට් 200කට වැඩි විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතිය එකතු කර තිබෙනවා. මෙම කර්මාන්තය ආශ්‍රිතව සමාගම් 250ක් පමණ ලංකාව තුළ මෙහෙයුම් සිදු කරන අතර 10000කට වැඩි සේවක සංඛ්‍යාවක් ඒ ආශ්‍රිත රැකියා කරනවා. විදුලි බල මණ්ඩලයේ වහලේ මත සවිකරනු ලබන සූර්ය බලශක්ති පාරිභෝගිකයන් සමග ඇතිකරගත් ගිවිසුම් වර්ග තුනක් තිබෙනවා. පළමු යන්න නිවාසවල අතිරික්ත විදුලිය ඉදිරි කාලයේදී භාවිතා කිරීමේ පදනම අනුව net metering ක්‍රමයයි. දෙවැන්න නිවාසවල පරිහරණයෙන් පසු අතිරික්ත ජාතික පද්ධතිය තුළ නිකුත් කිරීම පදනම මත net accounting ක්‍රමයයි. දෙවැන්න ජනනය කරන ලද කරන මුළු විදුලිය ප්‍රමාණය විදුලි බල මණ්ඩලයේ විසින් මිලදී ගැනීම පදනම මත net plus ක්‍රමයයි. මේ කවර ක්‍රමයක් යටතේ සූර්ය බල පද්ධතිය මගින් ලබා ගන්නා විදුලි එකකයක් වෙනුවෙන් විදුලි බල මණ්ඩලයේ විසින් ගෙවුණු ලබන සාමාන්‍ය අගය රුපියල් 17ක් වන අතර එය ඔවුන් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා තාප විදුලි එකකේ සාමාන්‍ය අගය වන රුපියල් 28කට වඩා සැලකිය යුතු අඩු මුදලක්. එසේම ජාතික පද්ධතිය මගින් විදුලිය බෙදා හැරීමේදී 10%ක පමණ බලශක්ති හානිය සිදුවන බැවි නිවෙස් ඒකක මට්ටමේම විදුලිය ජනනය සිදු කර ගැනීම විදුලිය බල මණ්ඩලයේ සැබවින්ම ඔවුන් විසින් ඒකකයක් වෙනුවෙන් පාරිභෝගික ගෙවනු ලබන මුදලට වඩා 10%ක අමතර වාසියක්ද ලබා දෙනවා. එසේම වාර්තා වන අන්දමට අවම වශයෙන් 2023 පමණ වන විට වනතෙක් විදුලි බල මණ්ඩලයට මහ පරිමාණ විදුලි සැපයීමක් සැපිය හැකි බලාගාර ඉදිවීමක් සැලසුම් අතර නැහැ. එවැනි තත්ත්වයක් යටතේ ඉහළ යමින් ඇති ඉල්ලුම හමුවේ ජාතික පද්ධතිය ඇතිවන පීඩනය අවම කර ගැනීම සඳහා නිවාස ඒකක මට්ටමින් සූර්ය බලශක්ති උත්පාදනය කර ගැනීම දිරිගැන්විය යුතු තිබෙනවා. දැනට පවතින වාර්ෂික මෙගාවොට් 40ක් පමණ වන සූර්ය බලශක්ති නිෂ්පාදනයට අවශ්‍ය දිරි දීම් කරන්නේ නම් වාර්ෂික මෙගාවොට් 200ක පමණ ප්‍රමාණයකට ඉහළ දැමිය හැකිව තිබෙනවා. කෙසේ වුවද ලැබී ඇති තොරතුරු වලට අනුව විදුලි බල මණ්ඩලය හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සූර්ය බලශක්ති ව්‍යාප්ති අධහැරිය කිරීම සඳහා වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. මෙසේ සිදුවීමෙන් නැත්තේ පෞද්ගලික අංශයට වාසි සැලසෙන පරිදි වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සහ හදිසි මිලදී ගැනීමවලදී විවිධ අක්‍රමිකතාවන්ට දෙසලසා ගැනීම වෙනුවෙන් බවට චෝදනා නැගෙනවා. විදුලි බල මණ්ඩලයේ 2019/5/28 දිනෙති චක්‍රලේඛනය අනුව කිලෝවොට් 50ට වඩා වැඩි ධාරිතාවක් ඇති සූර්ය බල පද්ධති ස්ථාපිත කිරීම වෙනුවෙන් ඉල්ලුම්පත් බාර ගැනීම අත්තිටුවා තිබෙනවා. එසේම විදුලි බල මණ්ඩලය හා අමාත්‍යාංශ නිලධාරීන් සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් සමග කරන ලද සාකච්ඡාවලදී දැනුම් දී ඇත්තේ net metering ක්‍රමය සහ net accounting ක්‍රමය අහෝසි කරන බවයි. එසේම net plus ක්‍රමය යටතේ පාරිභෝගිකයන්ට කරු ලබන ගෙවීම් සුළු මුදලක් දක්වා අඩු කිරීමට නියමිත බවයි. එසේනම් මේ උත්සාහ කරමින් නැත්තේ ස්ථාවර මුදලක් යටතේ මිලදී වසර 20ක පමණ කාලයක් මිලදී ගත හැකි විදුලියක් වෙනුවෙන් බලශක්ති අර්බුදය හමුවේ වේගයෙන් ඉහළ යා හැකි මිල ගණන යටතේ විදුලි මිලදී ගැනීමයි. දැනටමත් රුපියල් බිලියන ගණනක පාඩුවක් යටතේ ක්‍රියාත්මක වන විදුලි බල මණ්ඩලයට මෙම තත්ත්වය දරාගත නොහැකි බවට සැකයක් නැහැ. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගමතිවරයා පිළිතුරු ලබා දෙනවා ඇත බලාපොරොත්තු වෙන එක. විදුලි බල මණ්ඩලය විසින් කිලෝවොට් 50ට වඩා වැඩි ධාරිතාවක් ඇති සූර්ය බල පද්ධති ස්ථාපිත කිරීම වෙනුවෙන් වූ ඉල්ලුම්පත් බාර ගැනීම අත්හිටුවීමේ චක්‍රලේඛනයක් නිකුත් කර තිබේද? 2. net metering ක්‍රමය හා net accounting ක්‍රමය අහෝසි කිරීමටත් net plus ක්‍රමය යටතේ පාරිභෝගිකයන්ට කරු ලබන ගෙවීම් අඩු කිරීමටත් සැලසුම් කර තිබේද? තුන සූර්ය බලශක්ති කර්මාන්තය අධෛර්ය කළ යුතු බවට ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න ලැබ තිබේද? එසේනම් එම ශේෂ්ත්‍ර රැකියා නියුක්තියෙන්ගේ 10000කට වඩා පරිසිට ආණ්ඩුව ලබා දෙන විස්තුම කවරේද? හතර ඉහත තීරණ ගනු ලැබ ඇත්නම් හෝ ගැනීමේ සූදානක් ඇත්නම් ඒ කවර හේතුවක් නිසාද? පහ සූර්ය බලශක්ති උත්පාදනයේ දිරිගැන්වීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන්නේද? එසේ නොවේ නම් උත්පාදනයේ ඉහළ නැන්වීම සඳහා ගනු ලබන පියවර කවරේද? හය ගෘහස්ත සූර්ය බලශක්ති ඒකක වලින් ජාතික පද්ධතියේ සපයනු ලබන විදුලිය වෙනුවෙන් සාධාරණ මුදලක් ගෙවීමට සහතිකනු ලබන්නේද? හත වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය 50%ක් කිරීම සඳහා ආණ්ඩුවේ සැලසුම් කවරේද කියලා ගරු කතානායකතුමනි දැනගන්න කැමතියි.
ගරු විද්‍යුත්බල ඇමැතිතුමා,
කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ 2019 ජූනි 18 වෙනිදා දින පාර්ලිමේන්තුවේ ගරු අමුද දිසානක ඇමැතිතුමා විසින් විදුලි බලශක්තිය තුළ අහන ප්‍රශ්නෙට උත්තරේ මෙසේයි. විදුලි බල මණ්ඩලය විසින් කිලෝවට් 50කට වැඩි ධාරිතාව ඇති සූර්ය බල පද්ධතිය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඉල්ලුම්පත් බාර ගැනීමේ අත්විටීමේ චක්‍රලේඛනයක් නිකුත් කරනු ලැබ තිබේද නැත? මම දන්නේ කොහෙන්ද ඇමතිතුමාට මේක ලැබිලා තියෙන්නේ? ලැබිලා නැත. නෙට් මීටරින් ක්‍රමය සහ නෙට් එකවුන්ටින් ක්‍රමය අහෝසි කිරීමටත් නෙට් ප්ලස් ක්‍රමය යටතේ පාරිභෝගිකයන්ට කරනු ලබන ගෙවීම් අඩු කිරීමටත් සැලසුම් කරනු ලැබ තිබේද නැත? කෙසේ නමුත් සූර්ය බල සංග්‍රහය පළිනි වැඩසටහන වන ඕනෑම විදුලි පාරිභෝගිකයකට පියසි මත සූර්ය ජන පද්ධතිය සවිකර විදුලිය ජනනය කිරීමේ වැඩසටහන ආරම්භයේදී එම වැඩසටහන යටතේ මෙගවොට් 100ක් ජාතික පද්ධතිය එක්වූ පසු එම වැඩසටහනේ තාක්ෂණික තත්ත්වය සහ මූල්‍ය බලපෑම් සමාලෝචනයට ලක් කිරීමට තීරණය කර තිබූ අතර එම පදනම මත නෙට් ප්ලස්, නෙට් මීටරින්, නෙට් අකවුන්ටින් ක්‍රමවේද මෙරට විදුලිය පාරිභෝගිකයන් හඳුන්වා දෙන ලදී. මේ වන විට මෙගවොට් 200කට වැඩි ධාරිතාවක් පද්ධතියට එක්වීම ඇති අතර මෙම තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මගින් කොමිටි 3ක් පත් කර ඇත. ඉහත ක්‍රමවේදය ඔස්සේ සූර්ය බලයෙන් ජනනය කළ විදුලිය මිලදී ගැනීමේදී විදුලි ඒකකයක් සඳහා වන ගාස්තු 5% පරිදි දන්වන්න පුළුවන්. නෙට් ප්ලස් මුල් අවුරුදු 7 රුපියල් 22යි, අවුරුදු 8 සිට 20 දක්වා 15.50යි. ඒ නිසා සම ඇවරේජ් මිල ලෙවලයිස් කියලා අපි කියන්නේ 19.82යි. නෙට් මීටරින් දැනට පවතින ගාස්තු ක්‍රමය අනුව ඇතැම් ඒකකවලට රුපියල් 45ක් දක්වා ගෙවීම සිදු කරනවා. මේ එක පැලන්තයකට විතරක් 45ක් ගෙවන. ඒ කියන්නේ මේ ගෙවල් 15,000 විතරයි තියෙන්නේ. නෙට් අකවුන්ටින් ඉහත නෙට් ප්ලස් ක්‍රමවේදය යටතේ වන ක්‍රමවේදය භාවිත කර ගෙවීම සිදු කරයි. නෙට් මීටරින් ක්‍රමවේදයේ ඉහළ විදුලි පාරිභෝජනයක් සහිත ඉහළ සමාජ පාන්තියක් යොමු වන අතර නෙට් අකවුන්ටින් ක්‍රමවේදය සඳහා සාමාන්‍ය මධ්‍ය පාන්තික විදුලි පාරිභෝගිකයන් යොමු වේ. නෙට් ප්ලස් ක්‍රමවේදය සඳහා අඩු ආදායම් ලාභීන් හා කර්මාන්තකරුවන් යොමු වේ. මෙහිදී මෙම වැඩපිළිවෙල යම් කතිකාවක් ගොඩනගෙන අතර ඉහළ හා මාධ්‍ය පාන්තිකයන් විදුලි පාරිභෝගිකයන් ඇතැම් ඒකක සඳහා රුපියල් 45 ගෙවීමටත් අඩු ආදායම් ලාභී පවුල්වලට ඒකකයක් ලෙවලයිස් වන 19.82ක් ගෙවීමත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මෙම සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට උක්ත කමිටුව මගින් අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට කටයුතු කරමින් පවතී. මේ පිළිබඳව විදුලි බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලංකා විදුලි බල මණ්ඩලය හා සූර්ය බල ශක්ති සේවා සපයන ආයතනවල නියෝජිත සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ඒ අනුව මේ වන විට වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වුණා. මේ සම්බන්ධයෙන් අපි සුමාන දෙකකට ඉස්සෙල්ලා ඒ ආයතන එක්ක සාකච්ඡා කළා. අපි එකමුතු භාවයක් ඇති වුණා මේ රේට් එක සාකච්ඡාවේ. ඒ මමත් හිටියා. ඒ මොකද එතන ලංකා විදුලි බල මණ්ඩලය මීට වැඩි අඩුවෙන් දෙන්න හැදුවේ. ඇත්ත වශයෙන් රුපියල් 15.75. ඊට පස්සේ අපි ඒක ගෙනල්ලා ඒක 19.75 කරේ. මොකද අසාධාරණක වෙන්නේ ඉඳ දුන්නේ නැති නිසා. ඊට පස්සේ තමයි ඒ අය මේක ප්‍රවෘත්ති සාකච්ඡා තුළින් විදුලි බල මණ්ඩලයත් අපිත් ඔක්කොම සමතියට පත් වෙලා අපි මේක පුළුවන් තරම් දිරිමත් කිරීමට වැඩපිළිවෙලක් යොමු කරනවා කියන එකට පස්සේ තමයි මේ කතන්දරේ පටන් ගන්න තියෙන්නේ. එක් යෝජනාවක් වනුවේ නෙට් මීටරින්, නෙට් අකවුන්ටින්, නෙට් ප්ලස් ක්‍රමවේද තුන වෙනුවට විදුලි පාරිභෝජයන් ස්වාධීනව ගණනය කර සූර්ය ජනනයට එකම ගෙවීමක් සිදු කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. මෙහිදී ඔවුන් යෝජනා කරනුවේ සූරිය ජනනය ගිවිසුම් ගත වසර විස්සක කාලයක් පුරා එක් ඒකකයක ලෙවලයිස් මිල රුපියල් 1982ක් මිලක් ලබා දෙන ලෙසයි. එමෙන්ම මෙම ක්‍රමවේදය ක්‍රම තුනක් විදිෙන් සූරිය ජනනය නිෂ්පාදන වන විදුලි ඒකකය මිල ලෙවලයිස් කළ 1982කට විකුරණ කර තිබා. තුන්වෙනි තමයි එමෙන්ම තවත් යෝජනක් වනුවේ විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුම් ගතවන අවුරුදු 20 කාලය එකම මිලක් ගෙවන ලෙස. මෙම නෙට් මීටරින් ක්‍රමවේදය හඳුන්වා දී වසර 10ක් පමණ කාලයක් ගත වී එබැවින් මේ තත්ත්වය උද්ගත වී ඇත. එමෙන්ම තවත් යෝජනක් වනුවේ සූරිය ජනනය ස්ථාපිත ධාරිතාව කිලෝවට් 50ට අඩු නම් අවුරුදු 20 කාලෙටම එක ඒකකයකට 1975ක් බැගින් කිලෝවට් 50ට වැඩි කිලෝවට් 1000කට අඩු කිලෝවට් ඒ කියන්නේ 1 මෙගාවට් අඩු ධාරිතාවර සඳහා ඒකකයකට 1875ක් බැගිනුත් කිලෝවට් 1000කට වැඩි ධාරිතාව ඒ කියන්නේ 1 මෙගාවට් එකට වැඩි නම් රුපියල් 16ක් බැගින් අප තීන්දු කළ තියෙනවා. මේ 16 අවුරුදු 20කට අසංකරන නිසා හැම අවුරුදු 5න් 5ට 105ක් එකතු කරනවා. ඒ කියන්නේ අපේ මූල්‍ය රුපියල් අගය අව ප්‍රමාණය වෙන නිසා අපි සාධාරණයක් අනුව 101ක් අවුරුද්දකට ගෙවනවා කියන මතයෙන් තමයි අපි අවුරුදු 20ට ගිවිසුම් ගත කරලා තියෙන්නේ. පසුගිය කාලය තුල සූර්ය ජනනය සඳහා තරංකාරී මිල ගණන් හඳුන්වා දුන් අතර ඒ අනුව මෙගාවට් එක බැගින් සූර්ය බලාගාර 126ක් සඳහා මේ වන විට ටෙන්ඩර් පිරිනමා ඇති අතර එම බලාගාරවල මිල ගණන් 13 සිට 18.37 දක්වා පරාසයක පවතින අතර එම බලාගාරවල විදුලි ඒකකයේ සාමාන්‍ය මිල රුපියල් 16ක් පමණ වේ. ඒ නිසා තමයි අපි මේ 16 උපයෝගී කරගත්තේ. මොකෝ මතක තියාගන්න අවශ්‍යයි විදුලි බල මණ්ඩලයේ අද බිලියන් 19.8ක් ඒකකයක් නිෂ්පාදනය කරනවා. සාමාන්‍ය නිෂ්පාදන කරකේ ඒකකයක ජනනය කිරීමේ වියදම රුපියල් 23.88යි. අපි විකුණන්නේ රුපියල් 16.22යි. ඉතින් බල බලා සිටින අවස්ථාවේදී රුපියල් 7ක පාඩුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක PUCL PUCSL එක තුලින් මුදල් අමාත්‍යාංශ විදුලි බල මණ්ඩලයට ලබා දිය යුතුයි. නමුත් අවුරුදු 6-7කට ලබා දීලා නැත. දැනට තාප බලාගාර අපට ඉන්ස්ටෝල් කැපැසිටි 4122ක් තියෙනවා. ඒකෙන් CB එකට අයත් තාප බලාගාර තියෙනවා 152ක්. ඉතුරු ඒවා පුද්ගලික අංශයෙන්. පුද්ගලික අංශයේ නිෂ්පාදන කරන වියදම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට වැඩිය අඩුවෙන් කරන එක තමයි පේන්න තියෙන්නේ. මොකද අපි මට මතකෙන් කිව්වත් අනුර මන්තුමා අපේ කැලණිතිස්ස බලාගාරයේ ඒකකයක මිල රුපියල් 28.35යි. අපේ සපුගස්කන්ධ කම්බයින් සයිකල් එක ඒක දෙකක් තියෙන එකක් තමයි මාර්ජිනල් රේට් එක. ඒ කියන්නේ අපේ තෙල් වලට විතරක් යන වියදම. අනිත් එක තමයි සම්පූර්ණ ෆයිනෑන්ෂල් කොස්ට් එකත් එක්ක. ඒක බැලුවොත් සපුගස්කන්ධේ රුපියල් 38ක් විතර වෙනවා. ඊට පස්සේ උතුරු ජනනීය රුපියල් 74ක් විතර වෙනවා. කම්බයින් සයිකල් එක කැලණිතිස්ස රුපියල් 54ක් විතර වෙනවා. ඒ වගේම අපේ බාජ්ජක තියෙනවා කොළඹ වරාය රුපියල් 20.80ක් වෙනවා. ඒ වගේ ඔක්කොම බැලුවම දල වශයෙන් සාමාන්‍ය ඇවරේජ් කොස්ට් එක රුපියල් 23.88. ඒකෙන් 50ක් යනවා ඩිස්ට්‍රිබියුෂන් වලට, රුපියල් 2.80ක් යනවා ට්‍රාන්ස්මිෂන් වලට. ඒ දෙක අතර තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපට මේ ප්‍රශ්නේ ඇතුනේ අම්මන්තු මම බොහොම අගය කරන මේ ප්‍රශ්නේ ඇහුවට. මොකද අපේ තියෙන්නේ අද රුපියල් 16.80ට සාමාන්‍ය මිලක් වශයෙන් විකුණලා අපේ ලක්ෂ 67ක පාරිභෝගිකයන් කතානායකතුමා සිටිනවා. ඒකෙන් 183ක් සහනාධාර මිලට අපි ජනනය කිරීමේ මිලට වැඩිය අඩුවෙන් තමයි අපි විකුණන්නේ. ඉතින් ඉතුරු 117 තුල කර්මාන්තකරුවන් වුණත් අපි සහනාධාර මිලට ගෙනියන්නේ. එක කොම්පනියක් තියෙනවා අපෙන් සෝලර් රූෆ් එකෙන් රුපියල් 23ට අපට විකුණනවා. ඒ විදුලි බල මණ්ඩලෙන් ගන්නවා රුපියල් 12ට. ඉතින් මේ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ අවුරුද්දේ බිලියන් 100ක ලාභයක් තියෙනවා. අපි පුළුවන් තරම් අඩු ජනනය කිරීමේ වියදමට ජනනය කරලා ඒකේ වාසිය මේ ගමන අපි CB එකට දෙන්න යන එක තමයි කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක තුලින් තමයි මේ ප්‍රශ්නේ අපි දුරදිග බලලා මොකෝ මේ අපි රූෆ් ටොප් එක අස්සම් කරාම අවුරුදු දෙකකට නෙමෙයි අස්සම් කරන්නේ අවුරුදු 20කට. ඉතින් අප මේ යන වැඩපිළිවෙල තුළ අවුරුදු දෙකකින් අඩුම ජනනය කිරීමේ වියදමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඇවරේජ් කොස්ට් එක රුපියල් 18කට විතර අඩු වේවි. ඉතින් අඩු වෙනකොට අපි මෙතන 23ට අස්සම් කළා තිබ්බොත් ඒක ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුවක්. ඉතින් මේක මේ කොම්පනි දෙක තුනක්ද නැත්නම් මීටරේ හුඟක් වැඩ කරන්න හදනවද දැන් මන්ත්‍රීතුමා කිව්ව පරිදි මෙතන 10000ක් වැඩ කරනවා කියනවා මම ඒක කරන 10000 නෙමෙයි මෙතන 50000ක් විතර වැඩ කරන්න ඕනේ නමුත් මේ සත්‍යතාවය තියෙනවා නම් මම වාර්තාව ඉදිරිපත් කරන මේ කොම්පනි සෝලා කොම්පනි 250ට 10000 වැඩ කරන EPF ETF අංක එක ඉදිරිපත් කරන ඔබතුමා. එතර පෙනේවි මේක 10000ක් ඉන්නවද නැද්ද කියලා. මොකද මේ දෙන්නේ තුන්දෙනෙක් නොමග යන ප්‍රකාශ කරලා හිතනවා මේ අපිට මේ තෙල් වලින් කරනවා අර කරනවා කියලා බලනවා. මගේ එකම දේ තමයි පාරිභෝගික ගෘහස්ත මිල වැඩි කර ඉඩ දෙන්නේ නැහැ. මොනවා වුණත් ඉඩ දෙන්නේ නැහැ. ජනනය කිරීම වියදම අඩු කරනවාමයි. මේක තුලත් අපි පුනන්තින ජන ශක්තිය වැඩපිළිලා අපි 500ක් වැඩි කරනවා. මේක තුලින් අද කැබිනට් එකේ අනුමත කරා ඕනතරම් සෝලා වින් අපි පුළුවන් තරම් දෙනවා. දැන් මේකේ අපේ ටාගට් එකක් තියෙනවා කතානායකතුමනි 120ක් ඔබතුමා කාලෙ ඉඳන් පටන් ගත්ත දේ අපි මේ අවුරුද්දේ ඒක ඉක්මවා ගිහිලා තියෙනවා. සෝලා පැත්තෙන්. ඒ වගේම 2030 වෙනකොට අපට අවශ්‍යයි 1 මෙගවට් 1200ක් විතර. අප මේකට අද මම ඉවරනකොට මම කියන්න කොහොමද අපි ඒක ප්‍රායෝගිකව ලබා ගන්න පුළුවන් වැඩ පිළ කොහොමද ඉදිරිපත් කරන්න කියලා. ඒතරොපේ තුන්වෙනි ප්‍රශ්නය වූයේ සූර්ය බලශක්ති කර්මාන්තය අධෛර්ය කළ යුතු බව ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලබා තිබේද? එසේනම් ක්ෂේත්‍ර රැකියා නියුක්තිය 10000ක් වැඩි පිරිස ආණ්ඩුව ලබා දෙන විසඳුමක් කුමක්ද? අපි ආණ්ඩුවේ මෝඩ වැඩ කරාට මේ වගේ මෝඩ වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ අමාත්‍යාංශය ඒ වගේ කිසිම කටයුත්තක් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ සමය යම් වැරදි දිනනවා අපි පිළිගන්නවා. අන්න හරි. සමහර ලාකට ඒක දැන දැන කරන ඒවා ඉන්නවා. සමහර ජොලියට කරන ඉන්නවා. සමහර නොදැනුවත්කම කරන නිසායි. හැබැයි මේකෙන් අප මේ මම මුදල් ඇමති වශයෙන් ඉන්න කාර්යය තමයි මේක මේ සූර්ය බලශක්තිය ඉදිරියට ගෙනාවේ. ඉතින් ඒ වගේ තියෙන එකක් ඒ දැනුවත්කම තියෙන නිසා මම මේක පුළුවන් තරම් අද ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අද කැබිනට් එකේ තවසර දුන්නා මේක පුළුවන් තරම් ඉක්මනට මේක තව ප්‍රවර්ධනය කරන්න කියලා. ඒ නිසා කිසිසේත්ම ඒක අධෛර්යමත් කරන්නේ නැහැ. 10000 නෙමෙයි මේක 50000 කරන්න අපි කටයුතු කරන එක මම මේක ඉවර වෙනකොට පෙන්වලා දෙන්නම් මාස අවුරුද්දක් යන්දි ඉස්සල්ලා. ඒ වගේම මම මුදල් ඇමති වශයෙන් ඉන්නකොට ජපානයේ සකුරා නෑ ඒ පරිණාදීනේ තව අවුරුදු 6ක් ඉඳන් ඊට පස්සේ. ඉතින් ඒ නිසා අපි සකුරා කියන කම්පැනි ජපානයෙන් ගෙනල්ලා අපි මෙතන නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේ තව කම්පැනි දෙක තුනක් ඒ වගේ එනවා. 40ක දෙමයි ඉහත තීරණ ගනු ලැබ ඇතනම් හෝ ගැනීමේ සූදානමක් ඇතනම් ඒ කවර හේතු නිසාද? ඉහත දෙකෙහි සඳහන් කර ඇති පරිදි මෙම වැදසටහනේ ප්‍රායෝගික தত্ত্বය තාක්ෂණික தত্ত্বය අධ්‍යයනය කිරීම පිහිටුව ඇති කොමිටිය වාර්තා ලැබීමෙන් පසු සූර්ය බලශක්ති කර්මාන්තය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සූර්ය බලය වැනි දේශීය බලශක්ති ප්‍රභාවයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණය රජය මගින් ගනු ඇත. සූර්ය බලශක්ති පස්වෙනි ප්‍රශ්නය සූර්ය බලශක්ති උත්පාදනය දිලිගැන්වීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන්නේද? එසේ නොවේ නම් උත්පාදන ඉහළ නැන්වීම සඳහා ගනු ලබන පියවර කවරේද? කිසිසේත්ම නැත. සූර්ය බල සංග්‍රහ වැඩසටහන් අදියර 4ක් ඔස්සේ ක්‍රියාත්මක කරනු ලැබේ. පළවෙනි එක තමයි සූර්ය බල සංග්‍රහය. ඒකෙන් 108ක ADB ලෝන් එකක් තියාගෙන කටයුතු කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම මන්තුමා මේක විහිළුවක්. මොකෝ 108කට දෙනවට කවුරුත් අරන්නේ නැහැ. බැංකුවත් අමාරු කරනවා. අපි මේක මීට වැඩිය ලෙහෙසි කරන්න කටයුත්තක් ගෙනියනවා. ඒක මේ මොහොතේ මට ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න බෑ. නමුත් මුදල් ඇමතිත් එක්ක කතා කරලා අපි මේක තව ප්‍රචලිත කරන වැඩපිළිවෙලක් ඇති කරන්න. ඇත්ත වශයෙන්ම මේක ග්‍රීන් එනර්ජි 106-8 දිය යුතුයි. හැබැයි දෙන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක අපි කටයුතු කරන්න.
ඔබතුමා කතා කරන පිළිතුරු දෙන්න අපි පිටපයින් ඉන්නවා. වෙයිමාර පිළිතුරු දෙන්න ආද මේ ඉතින් මේක ඒකම බලාගෙන ඉන්නේ ඔබතුමා එතුමා කතා ගන්න දෙන්නේ කොහද?
එතුමා කියන එක බයලක බයලක ලෙස බලන්න ඕනේ. කියන්නේ එකයි කරන්නේ තවත් එකයි නේද? ආ? ඒතර ඉතින් ඒ සූර්ය බලශක්ති මේ වගේ වැඩ කටයුත්ත මන්තුමා මම ඉවරනකොට කොයි වැඩ පිළ තියෙන කියලා දන මේ කොටස් හතරක් යටතේ මේක ඉදිරිපත් කළා තියෙනවා. අප මේ මොහොතේ අද කැබිනට් එකේ උදේ 10 මාර්ට් ඉවරුන එකේ අප මේ පුනර්ජනනීය ශක්තිය පුළුවන් තරම් දිරිමත් කරන්න කටයුතු කරනවා. මීට පෙර ඔව්වා එන සුමානෙත් තමයි මට කියනවා කියලා කිව්වා. ආ කවදත් තිබ්බේ නෑ. ඒ වර්ධනය මාධ්‍යෙන් තිබ්බා. මාධ්‍යෙන් තිබ්බා. ඉතින් ඒක තුල මෙතන මන්තුමා අපේ තිබ්බ කටයුත්තේ අනුව මේ පුළුවන් තරම් අපි මේ පුනර්ජනනීය වැඩපිළිවෙල ඇති කරන්න කටයුතු කරගෙන යනවා. මේකේ මෙගවට් 5ට වැඩිය ඔබතුමා හෙට ගෙනල්ලා පාරිසරික අවසරයක් එක්ක මෙන්න මගේ ඉඩම තියන කිව්වොත් අපි ඒකට අවසර දෙනවා. මෙතෙක් දුර වුණේ නැහැ. ලයිසන් පස්සේ යන්න තිබ්බ අරයට ගෙවන්න තිබ්බ මෙයාට ගෙවන්න දැන් ඒක නැහැ. අපි ඒක නැති කළා දාලා තියෙනවා. වින් පවර් එකක් අවශ්‍ය නම් ඒක හයි කරන්න කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ වැඩපිළිවෙල අපි පුනර්ජනනීය ශක්තිය දියුණු කරන්න කටයුතු කරගෙන යනවා. ඒ නිසායි 2030ට පෙර මං හිතන විදිහ 2028 විතර වෙනකොට අපිට මේක අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ලබා ගන්න පුළුවන්. ඔබේ 6 වෙනි ප්‍රශ්නේ මන්තුමා කතානගතුමනි, ගෘහස්ථ සූර්ය බලශක්ති ඒකක වලින් ජාතික පද්ධතිය සපයන ලබන විදුලිය වෙනුවෙන් සාධාරණ මුදලක් ගෙවීම සහතික කරනු ලබන්නේද? ඔව්. 7. වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්ති පාරිභෝජනය 50% කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් කවරේද? මේ සඳහා අපි ඒක ඉෂ්ට කරනවා. මම කිව්වා වගේ මේක 2026-27 වෙනකොට ගන්න පුළුවන් විදිය වැඩපිළිවෙල. මේ සඳහා පහත ව්‍යාපෘති වසර 2019 සිට 2025 කාල සීමා තුළ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලබා දීලා තිබ්බා මේක මාසෙකට ඉස්සෙල්ලා. ඔව් මතුමා. එහෙම තමයි මේ වැදින්. පළවෙනි එක කතා නැගතුමනි, මෙගවට් 300ක් පුනරීන් සූර්ය බලාගාරය 2021 වෙනකොට සම්පූර්ණ කරනවා. මෙගවට් 100 සියබලාණ්ඩු සූර්ය බලාගාරය පළවෙනි අදියරේ 2020 පෙබරවාරි මාසය වෙනකොට මේක ටෙන්ඩර් කරලා ගන්න තියෙනවා. මෙගවට් 100ක් සියබලාණ්ඩු සූර්ය බලාගාරය දෙවෙනි අදියරේ 2020 ජූනි මාසය වෙනකොට අවසන් කරනවා. මෙගවට් 300ක් PSC මත සවිකල සූර්ය බලපද්ධතිය ගෙවල් 3,00,000 ඉලක්කය කළා. මේකේ අපේ ටාගට් එක 2024 වෙනකොට අවසන් කිරීමටයි. මෙගවට් 500ක කුඩා පරිමාණ සූර්ය බල ව්‍යාපෘති මෙගවට් 10 හරි දැන් 5ට වැඩි අඩු. ඒ වගේම පුළුවන් තරම් අපි මේක ප්‍රවර්ධනය කරන්න කටයුතු කරගෙන යනවා. ඒකේ ලයිසන් එකක් එක්ක આવොත් සුමාන දෙකකින් අවසර ලැබලා දෙනවා ඒක ක්‍රියාත්මක කරන්න. මෙගවට් 100ක් මන්නාරම සුලං බල උද්‍යානය පළවෙනි පියවර 2021 නොවැම්බර් මාසෙ වෙනකොට ඉවර වෙනවා. ඔය සාමාන්‍යයෙන් මේ වගේ වින්මිල් අවුරුද්දක් ඉදර යනවා මේක ක්‍රියාත්මක කරන්න. මෙගවට් 100ක මන්නාරම සුලං බල උද්‍යානය දෙවන පියවර 2021 දෙසැම්බර් මාසෙ වෙනකොට අවසන් වෙනවා. ආ නෑ නෑ හම්බන්තොට මන්ත්‍රීවරුන් ඇහුවනම් දන්නවා. ඊටත් වැඩිය හොඳට දැන් වැඩ කටයුතු කරගෙන යනවා. නෑ නෑ ඒ ගලා කඩා වැටුනේ එතන වෙළඳ කලාපය එතන ගෙනාපු නිසා. ඒක දැන් ගලවල එකක් ගිල තියෙනවා ඩෙල්ෆ් දූපතට, අනිත් එක ගේනවා මාතරට. ගලවල කියන එක කඩා වැටෙන්නේ ඔන්න මෙන්න තිබ්බේ කොහොමද? නෑ එතන හතර තිබ්බා හිටපු ජනාධිපතිතුමනි. ඒකේ වින් බ්ලේඩ් දෙකක කඩා වැටලා තිබ්බා. ඒක කොහමද අලුත් වැඩිය කරලා තිබ්බේ? අවුරුදු 20කට තිබ්බ කාලයකට අවුරුදු 17ක් ගියේ. ඉතින් දෙක අලුත් වැඩිය කරලා දෙකක් මාතෘට ගෙනවා, දෙකක් ඩෙල්ෆ් දූපතට ගෙනියනවා. මෙගවට් 200ක පුත්තලම දිස්ත්‍රික්කයේ සුලන් බල ව්‍යාපෘති 2021 වෙනකට අවසන් කරනවා. මෙගවට් 200ක් යාපනය සහ මුලිතිය දිස්ත්‍රික්කයේ සුලන් බල ව්‍යාපෘති 2022 වෙනකට අවසන් කරනවා. මෙගවට් 200ක් කතානගතුමනි බයෝමාස් වලින් ව්‍යාපෘති 20ක් අපි කරනවා. ඒකේ තාම දිනවකවනු අපට නිශ්චිත වශයෙන් කියන්න බැරි වෙලා තියෙනවා. මෙගවට් 100ක් ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය 4-6ක් ඒකේ ව්‍යාපෘති 6ක් විතර තියෙනවා. ඒක දැන් පටන් අරන් තියෙනවා. මේක තවත් ප්‍රතිනිධිත කරන්න මේ අවුරුද්දේ අග වෙනකොට ඉතුරු 4-5 පටන් ගන්න අපි සලසුන් සාගත වැඩපිළිවෙල ගෙනියනවා. මෙගවට් 120ක් උමාවය ජල විදුලි බලාගාරයේ ව්‍යාපෘතිය 2020 සෙප්තැම්බර් වෙනවා. මෙගවට් 35ක් බ්‍රෝඩ්ලන් ජල විදුලි බලාගාරයේ ව්‍යාපෘතිය 2019 සෙප්තැම්බර් මාස වෙනකොට ඒක ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මෙගවට් 31ක් මොරගොල්ල ජල විදුලි බලාගාරයේ ව්‍යාපෘතිය ඔයක තමයි කරන්නේ. ඒක තමයි හොඳම දේ. අපි පොඩි දූපතක් වශයෙන් අපි දූපත් මෙන්ටැලිටි එක වැඩ කරන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් අපනයන කරන්න අපි දකුණු ඉන්දියාවට අපි කරනවා. එතකොට මේ සීතාවගේ ජල විදුලි බලාගාරය මේක පාරිසරික ප්‍රශ්නයක් නිසා ඇනහිටලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් කතා කරගෙන යනවා. මෙගවට් 15ක් තල්පිටිකල ජල විදුලි බලාගාරයේ ව්‍යාපෘතිය තාම ඒකේ නිශ්චිත වශයෙන් ඉවර වෙන දවස අපි කියන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ මෙගවට් 200 ඒ වගේ ප්‍රොජෙක්ට් තුනක් තියෙනවා. මහඔය පොම්පාගාර ජල විදුලි බලාගාරයේ ව්‍යාපෘතිය මේක අවුරුදු 5ක් යනවා කතානායකතුමනි. මෙගවට් 200ක් පමණ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඊට පසුව අපි ඒකේ පරිසර හානියක් තියෙනවා කියලා යම් අය කියනවා. ඒ නිසා අපි ඒක ප්‍රවේශමින් ගමන් කරන්න අදහස් කළා තියෙන්නේ. නමුත් අපි ඒක අවසර දෙනවා. ඒ සියලුම අවසර අරන් එන්න පුළුවන් නම් අපි විදුලි බල මණ්ඩලයෙන් අපි ඒකට අග්‍රීමන්ට් එක අත්සන් කරන්න සූදානම් සිටිනවා. මීට අමතරව මෙගවට් 10ට වඩා අඩු සියලුම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙගවට් 5ට අඩු සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා කර ඇති අතර එය අද අනුමත වුණා. මේ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් වන්නේ එපමණයි. නමුත් කිසිසේත්ම එක ගිවිසුමක්වත් මේ අලුත් ක්‍රමයට අහෝසි කරලා නැහැ, අහෝසි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අලුත් ගිවිසුම් වල ඉදිරියෙන් එන එකට තමයි අනුර මන්තුමා. ඒකෙත් මේ සෝලා අසෝසියේෂන් එක සංගමය තුළ ඉලක්කය කරන්නේ ගෙවල් 28,000යි. හැබැයි අපි කියනවා ගෙවල් 157ක් තියෙනවා. ඒ මුළු 57ටම මේක පාවිච්චි කරන්න අලුත් ක්‍රමයක් පවර් වීලින් ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. මොකද සමහර රටේ මේ ගෙවල් වල ඒ ගේ පොඩි නිසා අපි වෙනින් තැන්වල නිෂ්පාදනය කළා මේ ගෙවල් වලට ඒක මිල අඩු කරන කටයුතු කරගෙන යනවා. ඒකත් අලුත් ක්‍රමයක් වශයෙන් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මට කියන්න පුළුවන් මොන බොහොම වගකීමකින් අද තෙල් ඩීසල් බිල 107යි, HF4 රුපියල් 94යි. අපි මේවා සම්පූර්ණයෙන් නැති කරගෙන යන මාර්ගයක් කරලා තියෙන්නේ. අප දැන් ඩීසල් වලින් නිෂ්පාදනය කිරීම 2021 වෙනකොට නවත්තනවා. මේ වැඩපිළිවෙල තුළ පුනර්ජනනීය වැඩපිළිවෙල පුළුවන් තරම් දිරිමත් කරලා කටයුතු කරනවා.
හොඳයි. ගරු අනුකම්පාවල මැතිතුමා,
ඔබතුමා මගෙන් ඇහුවා මේ චක්‍රලේඛන පිළිබඳව. මම මේ චක්‍රලේඛන නිකුත් කරලා තියෙන 2019 මේ මාසේ 28 මේ විදුලි බල මණ්ඩලයෙන් මේ 50ට වඩා වැඩි මේ ඉල්ලුම් පත්‍ර බාර ගන්න එපා කියලා. ඒකනේ මේ මාසේ 28 වෙනිදා ඔබතුමා දැන් ඒක කැන්සල් කරලා දෙනුම් ප්‍රශ්නයක් නැහැ.
ඒක අර කොමිටි එක සාකච්ඡාවට පසුව එහෙ ඉන්න
ඊට පස්සේ වෙනස් කරා.
ඒක DGM ඒක චක්‍රලේඛන කිව්වේ නැහැ. ඒක චක්‍රලේඛන හදලා ඒ හදපු එක මාධ්‍යම් ප්‍රසිද්ධ කරා. එතකොට ඒක චක්‍රලේඛන කිව්වේ නැහැ. ඒ හදලා කරන එක WhatsApp එකේ එදියට දීලා ඒක පත්තරේ ගියා.
දැන් ඒක නතර කරාද ඒක?
නෑ ඒක තිබ්බෙම නෑ.
හදමින් හිටියා.
අද ඒ කියන්නේ චක්‍රලේඛක වෙන්න කටයුතු කරන්න ඕනේනේ. ඒක ලංකා විදුලි බල මණ්ඩලයේ කිසිසේත්ම අවසරයක් ලැබුණේ නෑ. අපිනුත් අවසර ලැබුණේ නෑ. මොකද අපට ඕනේ උනේ පුළුවන් තරම් මේ ගෙවල් වලට ඔක්කොම මේක මම පිළිගන්නවා එක කොටසක්. රුපියල් 45න් ඒකකයක් ලබා ගන්න හදන ගෙවල් 15,000 20,000 තියෙන රටේ ඒ ඇයිද ඉදිරියෙන් ප්‍රශ්නයක් එවි.
විකෘති
කළා තියෙනවා. මම පුළුවන් තරම් මගේ දන්න දැනුවත්කම තුල ඒක නිවැරදි කළ දෙන්න.
නෑ දැන් ගරු මන්ත්‍රීතුමාලා 3 දෙනෙක් නැගිට්ටා. ඔබතුමා සූදානම් නැද්ද? එච්චරයි බැලාව විනාඩි 20ක් පව් වෙලා තියෙන්නේ.
ගාමින් ලොකුගේ ඇමතුමා ඉස්සලා ඇහුවා මම එතුමගෙන් අහන්න.
අයෝ ගෑස් එක කීයට තමුන්සල මිලයකට ගන්න බලාපොරොත්තු වෙන්නේ?
අයෝ ගෑස් එක මන්තුමා අපි මේ මොහොතේ රුපියල් 22ට තමයි ගන්න අදහස්
කරන්නේ. හරි
හරි ගත්තොත් අපේ තියෙන්නේ අපේ විකුණන මිල රුපියල් 16 නිසා 22ක් ගන්න එකත් පාඩුවක්. නමුත් ඒකත් අපි බැලුවම තෙල් වලට මුකුත් ගෙවන්න ඕනේ නැති නිසා
තියෙනවා කරදියාන එක 33කට ගන්නවා කියලා.
ඒක පහුව ආණ්ඩුව තුළ එක හොඳ අදහසක්. ඒකේ කුණු ප්‍රශ්නේ විසඳන්න ඒ වගේ කොටස් දෙකක් ඇති වුණා. එකක් තමයි ඒ පළාත් සභාවෙන් රුපියල් 7ක් ගෙවනවා, විදුලි බල අමාත්‍යාංශයෙන් රුපියල් 26ක් ගෙවනවා.
එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. ඒකේ නිෂ්පාදනය වෙන ඈෂුයි ලිකර් එකයි ඉතාම සෞඛ්‍යයට අහිතකර දෙයක්. ඒකට ප්‍රතිකර්මයක් නැතුව මේක කරන්න යන්නේ.
ස්ථාවර නියෝග 26-3 යටතේ කිසියම් ලිප්ලේඛනයක් පිළිගැන්වීමේදී අන්තර්ගතය පිළිබඳ කෙටි විස්තරාත්මක ප්‍රකාශයක් කරනු ලැබිය හැකි කියනක මත පදනම් වී මා සභානායකතුමාට යොමු කරන්න ගරු අමතුමාට නෙමෙයි ගරු කථානායකතුමනි අද දිනේදී සභාගත කරලා තිබෙනවා ආණ්ඩු පක්ෂයෙන් පරිපූරක ඇස්තමේන්තුවක්. ඒ අනුව ඉඩම් ඇමතිවරයාට වාහනයක් ගන්න ලක්ෂ 430කුත්, විපක්ෂ නායකවරයාට වාහනයක් ගන්න ලක්ෂ 429කුත්, ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත් වැඩියා කරන්න ලක්ෂ 199කුත් වෙන් කර තිබෙනවා. එතකොට මේ තුනේම ගරු කථානායකතුමනි ලක්ෂ 1000ක් තිබෙනවා.
අපි මේ ගම්මුද මට අර පයියානි පිටෝ පිටුරු දෙයි.
ජස් රෙඩි ෆිනිෂ්. මම පොයින්ට් ඕඩර් එකේ ඉන්නේ.
මට ඉවර කරාම අවස්ථාව දෙන්න. විදුලිය ඉවර කරලා. විදුලිය ඉවර කරලා දෙන්න.
මට තේරෙන්නේ නෑ.
විදුලිය ඉවර කරලා මම දෙන්න. මොකද එතමට යන්න දිනවා දැන් තව අර
පරිශ්‍රණ සභාවට යන්න තියෙනවා මේ ප්‍රශ්නේ.
පරිශ්‍රණ යන්න තියෙනවා.
කරුණාකර අහලා.
තව දෙනක් තියෙන ඉවර කරලා අවස්ථාව දෙන්න මම. ඒක උත්තරේ අවස්ථාව දෙන්න.
පයින් කෙක නෑ. ගරු ඇමතුමා මේ ගල්ලඟුරු විදුලි බලාගාර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ ඒකකයක් රුපියල් 7ට නිෂ්පාදනය කළා. ඒ වගේම සම්පූර්ණ ගල්ලඟුරු විදුලි බලාගාරය මෙගවට් 500ක ජල විදුලි බලාගාරයක් ඒකකයක් රුපියල් 9 ගානේ 2017 විදුලි බල පද්ධතියට එකතු වෙන්නට නියමිතව තිබුණා. ටෙන්ඩර් ලියවිල්ලත් හදලා ටෙන්ඩර් කරන්න පමණයි තිබුණේ. ඉන්දියානු රජයත් එක්ක ගිවිසුම් අත්සන් කළා තිබුණේ. එතකොට මේ ව්‍යාපෘතිය ඔබතුමාගේ දැන් අතින් කියවුනා එක යුනිට් එකක් හදන්න දැනට රුපියල් 23ක් සාමාන්‍යයෙන් 20 ගණනක් යනවා කියලා සාමාන්‍යයෙන් කොස්ට් එක. හැබැයි ගල්ලඟුරු විදුලි බලාගාරය තමයි වියදම අඩුම ඒකකයක්. මොකද නොරොච්චෝලේ 7යි සම්පූර්ණවනම් 9යි. ඒ ව්‍යාපෘතිය නැවතුවේ ඇයි? ඒකෙන් රටට ඒ නිසා ඔබ දන්නවා නොරොච්චෝලේ ගල්ලඳුරු විදුලි බලාගාරයේ පද්ධතියට එකතු නම් විදුලි බල පද්ධතිය විදුලි බල මණ්ඩලය ලාභ වුණා 125ක් අපි බිල අඩු කළා. ඒතර ලාභයට දීපු විදුලි බල මණ්ඩලය ඔබතුමා අද කිව්වා බිලියන 100ක පාඩුවකට මේ වසරේ ආවා කියලා. ඉතින් ඒක නිසා මේ 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 පාඩුව රටට වෙච්ච දැවැන්ත පාඩුවක් සම්පූර්ණ බලාගාරය නැවතීවීම. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇයි මේ සම්පූර්ණ බලාගාරය නැවැත්තුවේ කියන එක ඔබතුමාගෙන් අහන්න කැමතියි.
ධනගතුමනි, හිටපු විදුලි බල ශක්තිය ඇමතිනිය වශයෙන් ඒ ප්‍රශ්නේ මගෙන් අහන එක අසාධාරණයි. නමුත් එතුමියගේ මතකේ අමතක වෙන්න ඕන නම් මම මතක් කරලා දෙන්නම්. ඔව්, ඒ කරපු ගල්ලඟුරු පටංගයට බොහොම හරි. ඒක ඒ වගේ කරන්න ඒ වගේ 6ක් 7ක් කරන්න තිබ්බා. ඒකේ නිෂ්පාදන මිල එවකට රුපියල් 4-6ට තිබ්බට දැන් ඒක රුපියල් 14යි. ඒ කියන්නේ ගල්ලඟුරු රුපියල් 11ක් යනවා. මූල්‍ය සහ අනිත් ශක්තිය එක්ක බැලුවම ඒක රුපියල් 14ක් වෙනවා. ඒ වගේම අපි අදහස් කරලා තියෙනවා තව ඒ වගේ 3-4ක් අපේ නිෂ්පාද මේ ඉදි කරන්න. ඒ කියන්නේ නොරොච්චෝලිය 2යි ෆවුල් පොයින්ට් එකේ තිරුකුරා මාලේ තව 2ක්. මොකෝ අපි දන්නවා ඒක තමයි ලාභම. නමුත් ඊට වෙදී ලාභයි මේකව වතුරෙන් නිෂ්පාදනය කරන ජල විදුලිය. ඒකේ කොස්ට් එක රුපියල් 1.64යි පරණ එකට. අලුත් ඒවා රුපියල් 3.50යි. මිනි හයිඩ්‍රෝස් රුපියල් 14යි. ඉතින් ඒක තුලින් තමයි ඊට පස්සේ තමයි ගල්ලඟුරු වෙන්නේ. ඊට ළඟින්ම යනවා ගෑස් සහ LNG වලින් රුපියල් 15.16යි. ඉතින් ඔබතුමී කිව්වේ දල වශයෙන් රුපියල් 23 කියන්නේ මොකද? තාප බලාගාර ඩීසල් HFO වලින් 165ක් විතර නිෂ්පාදනය කරනවා. ජාරකේ රුපියල් 9ට කරනකොට මේකේ 28 40 50 වෙනේවා. ඔබතුමිය පටන් ගත්ත මේ යාපනයේ මේ වගේ රුපියල් 74යි. ඉතින් නොදන්නව නොවේනේ. ඉතින් ඔය පව් තමයි අපි මේක එක අඳුර බැලුවට නෑ. නමුත් අපි
එක වාදවිවාදයක් අවශ්‍ය නෑ දැන් දුන්නා හරි. බා ඊටම ලංසමන්තේතුමා මේක විදුලි ප්‍රශ්නයක්ද මලේ ගන්න.
විදුලි ප්‍රශ්නයක්.
ඊට පස්සේ අපි ආර රත්නායක මන්තේතුමාට පොයින්ට් පොඩ ඉවර ගන්න.
අර ඇමතුමා
ඉවර ගන්න.
ගරු ඇමතුමා
ආ ඉවර කාණ්ඩ පවිත්‍ර මැතිණිය.
ගරු ඇමතුමා විදුලි බල මණ්ඩලයේ සතු උතුරු ජනනී විදුලි බලාගාරය විදුලි බලාගාරයක් හදන්න මූලිකව යන රටේ යන වියදම. ඒක විදුලි බල මණ්ඩලයේ සතු විදුලි බලාගාරය. ගරු ඇමතුමා ඔබතුමාට පොඩි වැරදීමක් වුණා. සම්පූර්ණ ගල්ලඟුරු විදුලි බලාගාරය 2017 පද්ධතියට එන්න නියමිතව තිබුණා. ඒකකයක් ඒ ගිවිසුම ක්‍රියාත්මක වුණා නම් ඉන්දියානු රජයත් එක්ක අපි ක්‍රියාත්මක කරපු ඒකකයක් රුපියල් 9යි. විදුලි බල මණ්ඩලයේ අද තියෙන පාඩුවට ප්‍රධාන හේතුව ජපාන් රජයත් ඒ වගේම ඉන්දියානු රජයත් සමග අපි ඇති කරගත්ත ඒ ගිවිසුම් අනුව ඒ විදුලි බලාගාර නොහැදවීම. ඒකයි මම ඔබතුමාගෙන් ඇහුවේ.
හොඳයි, දැන් කියවන්නේ දැන්.
මේක ඉතිහාසෙ උත්තර දෙන්න ගියොත් එහෙනම් මීට පෙර 1994 පටන් ගන්න ඒවා ඔබතුමාට එහෙනම් ප්‍රශ්නයක් විසඳන්න දෙයක් තිබෙන්නේ නැහැ. 2001 මේ මේ ගල්ලංගුරු වල තියෙන වියදම 9යි කියලා කියන්න බෑ. මොකද ගල්ලංගුරු රුපියල් 20ක් වුණත් 9ට වෙන්නේ නෑ.
මම
ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් අන්නේ
ඒක. හොඳයි මෙතන ජාතික වැදගත්කම හිමින් අවස්ථාව දුන්නේ ලංසම්ගරු ලංසමෙන්තුමා
ගෙදින් අහන්න. ගරු ඇමතුමා
උත්තර එනකොට බයද?
අර ඇමතුමා දැන් net metering එකට රුපියල් 45ක් ඒ කාලේ ගෙවන්න තීන්දුව කරලා තියෙන්නේ. මම හිතන්නේ සූර්ය බලය පුනර්ජනීය ලෝකේ දිනු කරන්න ඕනේ කියන එක මතයක් තියෙනවා. ඒක ආපුවම හොඳයි කියන එක. ඒ අනුව ඔබතුමා යෝජනා කරන ඔය එක ගානකට එන එක අපේ කිසි ගැටලුවක් නැහැ. මම ඔබතුමා ව්‍යාපාරිකයෙක් විදියට ආන්නේ ඒකක 120ට වඩා යන ගේකට. මොකද මේ සූර්ය බලය අය කරගන්නේ සාමාන්‍යයෙන් ටිකක් 120ට වඩා එන අය. එතකොට ඒගොල්ලෝ 120ට වඩා එන අයගෙන් ඕගොල්ලෝ රුපියල් 22කට ආණ්ඩුවෙන් අරගෙන ඒගොල්ලන්ට අය කර ඒකකේට රුපියල් 32ක් අය කළොත් ඔය කියන කාරණාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුනර්ජනනීය වර්ධනය කරන්න හම්බෙන්නේ නැහැ කියන එකයි මගේ කතාව. ඒ නිසා ඔබතුමා මොකද ඒකට දෙන්නේ?
ඔන්න ගරු ඇමෙතුමා ඔබතුමා දෙකට යන්න ඕනයි කිව්වා මම කලින් අත්තව එක ප්‍රශ්නයක් දැර ගරු කරගෙන ඉරද්දි ඇමෙතුමා ඒකට දෙකට උත්තර දෙලා යන්න ඊට පස්සේ.
හරි කතා නැග
දුන්නේ. ඉතින් අවසන් ඒක.
එතුමාගේ මන්ත්‍රීමාගේ ප්‍රශ්නය අනුව එතුමා කියන්නේ අපට විදුලි බලය නිකම් විකුණන්නේ බිලියන් 100ක පාඩුවක් තියෙන්නේ රුපියල් 16ට විකුණලා රුපියල් 23 ජනනය කරන නිසා. ඉතින් ඒක පුළුවන් තරම් අඩු කිරීම තමයි අපේ ඇමති වශයෙන් මට කරන්න තියෙන දේ. දියුණුවේ ඒක තුලින් විතර නෙමෙයි දියුණු වෙන්නේ ඊට වැඩි හුඟක් කොර වැඩ තියෙනවා. ඒව නවත්තන එක තමයි කරගෙන යන්නේ. ගෙවල් 17000ක්
හොඳයි.
ගෙවල් 17000 ගේ ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ. 183ක්
කරගෙනත් මම දාන්න.
ඔබතුමා සද්ද කරන්නේ නැතුව ප්‍රශ්න යවන උත්තර
දෙන්න. දැන් මේකට උත්තර දෙන්න හරි. ගරු විදුලි බලය ඇමතුමා.
ගරු
අනේ මෙතනින් අවසන් විදුලි අවසන්යි. ඊගොඩ
ගරු කතානායකතුමනේ මටත් තියෙන අර net metering system එක ඒ පිළිබඳව. ඉතින් මේකේ විශේෂයෙන්ම අපි දිරිගන්න
ඕනේ
අපේ රජයේ කාර්යාලවලත් ඒ වගේම අපි විශේෂයෙන්ම අර කර්මාන්ත ශාලාවල් වලට ඇයි මේ අවස්ථාව ලබා දෙන්නේ? ඒ වගේම නොදෙන්නේ? ඒ වගේම රජයේ කාර්යාල වලටත් මේක අවස්ථාවක් ලබා දෙන එක මේ නවත්තලා තියෙන්නේ මොකද කියලා අහන්න.
හොඳයි ගරු ඇමතුමා.
මගේ හිතවත් මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තේ හිටියා නම් ඔය ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙතල වෙන්න ඕනේ නැහැ. මම බොහොම සවිස්තර උත්තර ලබා දුන්නා. නමුත් නැවත මතක් කරන්නම් ඒ වගේ දෙයක්
නැහැ.
පුළුවන් තරම් දිරිමත් කරන්න.
යන්න බෑ ගරු මන්ත්‍රීතුමා. ගරු
ගරු කථානායකතුමනි මටත් තිබෙනවා කමිටු කීපයකටම සහභාගී
වෙන්න.
එසා කරුණාකර සාධාරණ අවස්ථාවක් දෙන්න. මා ස්ථාවර නියෝග 26/3 යටතේ මතු කරන්නේ අද දිනේදී පරිපූර්ණක අස්සමේන්තුවක් ඉදිරිපත් කළ තිබෙනවා. එහි නිශ්චිත වශයෙන් තිබෙන යෝජනා කීපයක් ගැන මම ආණ්ඩු පක්ෂයේ මොකද විස්තර නියෝග 90 පැහැදිලි කළ යුතුයි. එකක් තමයි ඉඩම් අමැතිවරයාට වාහනයක් ගන්න 130,000 කුත් විපක්ෂ නායකවරයාට වාහනයක් ගන්න 429,000 50,000 කුත් ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය මහනුවර සංවර්ධන අමැතිවරයාගේ නිල නිවස නවීකරණය කිරීමට 199,199 කුත් ඇතුළු 110,000ක් මේ 3 දෙනෙක් සඳහා වෙන් කළා තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය මහනුවර සංවර්ධන අමාත්‍යාංශය. ඒ නිසා අමාත්‍යවරයාගේ නිල නිවස නවීකරණය කිරීමට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීම. ගරු කථානායකතුමනි මගේ ප්‍රශ්නේ මේකයි. ගරු ඇමතුමා ඇහුම්කන් දෙන්න. ගරු කථානායකතුමනි මගේ ප්‍රශ්නය දැන් මම නෑ මගේ
රිප්ලයි
මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක අවසන් කරන්න දෙන්න. මගේ ප්‍රශ්නේ වෙන්නේ මේකයි. දැන් මෙතන 110,000ක් වෙන් කරනවා පරිපූර්ණක අස්සමේතුකේ මේ වියදම් කරලා ඉවරයි. මම දැනගන්න කැමතියි මම ගිය සතියේ රාජ්‍ය මුදල් ඇමතුමාගෙන් අහුවම බෝම්බ වලින් විනාශ වෙලා ස්ථිර ලෙස ආබාධිතපත් වූවන්ට තවම මුදල් ආධාර ලබා දීමේ ස්ථිර වැඩපිළිවෙළක් ආණ්ඩුවෙන් හදලා නැහැ. මුදල් තාම වෙන් කරලා නැතුව තිබේදී මේ නිලධාරි මේ ඇමතිවරු දෙන්නෙක්ට සහ විපක්ෂ නායකවරයෙක්ට 110,000ක් වාහන වලට ගෙවල් හදන්නයි තමුන්නාසලා වෙන් කරන්නේ මොන පදනමක්ද?
ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි මම බබා 89 ඉඳන් ඉන්නේ මගේ ගෙදර.
ඔව්.
මේක මේ විකාරයක් මේ විකාර කියන්නේ.
අමුලික පට්ටපල් බොරුවක් මේක.
ආ හොඳයි. දෙවෙනි එක
මම ඉන්නේ සර් මම ඉන්නේ මගේ ගෙදර. මගේ ගෙදරට.
නෑ ඒක රිප්ලයි හරිනේ දෙවෙනි ප්‍රශ්නේ මන්ද. ඒක හදයි. හොඳයි.
මම
ඒක. ඉවර කරන්න ගරු.
නෑ. ගරු කතානායකතුමනි දැන් මේ පරිපූර්ණ ඇස්තමේන්තුවේ අද පාර්ලිමේන්තුවේ 19 වෙනි පිටුවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ප්‍රතිපාදන අංක 163 වෙන් කරලා තියෙන මුදල 199යි ප්‍රතිපාදන ලබාග ශීර්ෂ 158 රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය මහනුවර සංවර්ධන අමාත්‍යංශය අමාත්‍යවරයාගේ නිල නිවස නවීකරණය කිරීමට අදාළ හිඟ බිල්පත් නිරවල් කිරීම වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ඊට වඩා ඉදන් කළා
මම අතිරේක ඉවරයි ප්‍රශ්නය තියෙනවා
මම අහන්න කැමති සභානායකතුමාගෙන් එතකොට මේ පරිපූර්ණක ඇස්තමේන්තු වාර්තා බොරුද එච්චරයි
මගේ නිවාස මම ඔබතුමාට සුද්ධ සිංහලෙන් කිව්වා from 1989 I am living in my house
මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ හරි
විකාරයක්
ආ ඉදිරිපත් කරන්න අනිකට අනිත්‍යයට පිළිතුරු දෙනවද වාහන සම්බන්ධයෙන්
දැන් මං අහන්නේ විපක්ෂ නායකතුමාට කාර් එකක් දෙනවට විපක්ෂ විරුද්ධද එන නැගෙන්න විරුද්ධ නැ නැගෙන්න විරුද්ධ නැනේ ඉතින් ඒක විරුද්ධ නැහැ සර් විපක්ෂ නායකතුමාට කාර් එකක් දෙනවට විපක්ෂය විරුද්ධ නැහැ
හරි ඉනෑ මිතුමා පොඩ ඇදෙන්න
කරු කතානායකතුමනි පොඩ එහුම් කර දෙනවද කියලා මගේ ඉඩම් ඇමති කියලා කිව්වහම මම
අයිති
මම මේ ඇමතිකම බාරගත්තයින් පස්සේ කවදාවත් අලුතෙන් වාහනයක් අරගත්තෙත් නැහැ ගන්නෙත් නැහැ මේ
ආයේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නහරි එදින් හිටේ ඉඩම හොයලා බලමු එන පස්සේ හොයලා බලන්න සවනාගේතුමායි පත්තරි දෙන්න ඉදිරිපත් කරන්න හරි ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
අරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මට කාරණාවක් පැහැදිලි කර ගැනීමට
ඔතමයි අවසරය ඉල්ලයි තමයි දුන්නේ අවස්ථාව
විශේෂ අවසරයක් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ
මොකද්ද හරි ගරු ජිනේස්
ගරු කතානායකතුමනි මම දැනගන්න කැමති ගරු කතානායකතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්නට මේ ප්‍රශ්නය ගැන මොකද පාර්ලිමේන්තුවට පත් කළා තියෙනවා ප්‍රසාද් කාර්යවසම් මහතා ඇමරිකානු රජයෙන් ගෙවලා පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ ජාත්‍යන්තර උපදේශකෙක් කියලා. අපි දන්නා වූ පාර්ලිමේන්තු නිලධාරීන්ගේ ලේඛනයේ එවැනි නිලයක් නැහැ. එතකොට ප්‍රසාද් කාර්යවසම් මහතා ඇමරිකානු ආයතනයකින් පඩි ලබා ඔබ සමග ජාත්‍යන්තර උපදේශකෙක් හැටියට කටයුතු කිරීමට එහෙම කටයුතු කරන්න පත් කරලා පඩි ගෙවන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ තත්ත්වය පිළිබඳ බරපතල සැකයකට භාජනය වෙනවා. මොකද ඊට පස්සේ ගිය සතියේ ඔබතුමා තානාපතිවරු කැඳවුවා ඔබතුමාගේ නිල නිවසේ. කිසි ගැටලුවක් නැහැ. ඕනම තානාපතිවරයෙක් නිල නිවස හෝ කාමරේ හමු වීම ඔබතුමාට තියෙන වරප්‍රසාදයක්. පොලිස්පතිතුමාවත් කැඳවුවා. එතුමාවත් කැඳවන්න ඔබතුමාට තියෙන වරප්‍රසාදයක්. නමුත් ඒ සාකච්ඡාවට ඉන්ටෙලිජන්ස් චීෆ් ඔෆ් ද කන්ට්‍රි වොස් බ්‍රෝට් ඇන් හී වොස් සීටඩ් ඩිස්කසින් ඉන්ටෙලිජන්ස් ඉන්ෆර්මේෂන්. ඇයි ඔබතුමාට කවුරුත් උපදේශක් දුන්නේ නැත්තේ එහෙම කරන්න එපයි කියලා? ඒ නිලධාරිතුමාව යවන්න කියලා. මොකද ඉන්ටෙලිජන්ස් චීෆ් ඉස් නොට් සමන්. දැන් කතාන අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවට ගියා මට සිකියුරිටි කවුන්සිල් එකට එන්නේ නැහැ කියලා. එතකන් එතුමා එහෙම කියලා කිව්වා මම දන්නේ නැහැ කිසි දෙයක් කියලා. නමුත් ඉන්ටෙලිජන්ස් චීෆ් ඔෆ් ද කන්ට්‍රි හූ නෝස් ඕල් ද සීක්‍රට් ඇන් වෙරි ඉම්පෝර්ටන්ට් ඉන්ටෙලිජන්ස් ඉන්වෙස්ටිගේෂන්ස් දැට් ආර් ඕන් වොස් සමන් ටු ද ඔෆිෂල් රෙසිඩන්ස්
නෝ නොට් මයි ඔබ ජනරේට් වැරදි
පාර්ලිමේන්තුවේ
ඒක වැරදි ඒක
හරි ඉන්ටෙලිජන්ස් චීෆ් වොස් බ්‍රෝඩ් along with the IG coming we no that no I don't think you have been doing that continuously but bringing the intelligence chief in front of foreign dignitaries is not a procedure that has been adopted by any other speakers
mam pajili hari
e karana deka prasad karyavasam mahata videsha americanu rajayen padilabana
සේවකයෙක් හැටියට මේ පාර්ලිමේන්තු සභාගාරයේ ඇතුළේ සභා සංකීර්ණයේ තුල කටයුතු කරන්නේ ඔබතුමාට උපදෙස් දෙනවා විතරද නැත්නම් වෙන තොරතුරු සැපයීම සඳහා වැඩ කරන කෙනෙක්ද?
ආ දැන් ප්‍රශ්න වෙද්දී මම අය රිප්ලයි පොඩ්ඩයින්ද ඉස්ලාම ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් තානාපතිවරු එවාගේ මුස්ලිම් රාජ්‍යයන් විසින් යම් කිසි නිවේදනයක් නිකුත් කළා ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ පිවිතිය පළ කළා, ඒ කියන්නේ කනගාටුව පළ කළා, යම් කිසි ක්‍රියාදාමයක් අවශ්‍ය නිසා වර්තමාන තත්ත්වය ගැන දැනගැනීම සඳහා මුස්ලිම් රටවල තානාපතිවරුන් පාර්ලිමේන්තුවට කැඳවලා ඒ අයට පැහැදිලි කිරීමක් කළා. ජෙන්ඩි පොලිස් ප්‍රතිතුමා ආවා, ඒ වගේ පොලිසි ප්‍රතිතුමා සමග පොලිසිය නිලධාරීන් ආවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන නමුත් ඒක වෙච්ච එක හොඳයි නැත්තම් ඒ නිසා විශාල වශයෙන් ලංකාවට විරුද්ධව ව්‍යාපාරය පටන් ගන්න. දැන් දවස් දෙකකට තුනකට ඉස්සර EU රටවල් වලනොත් මේ සම්බන්ධයෙන් යම්කිසි විරෝධයක් යම්කිසි අදහස් ප්‍රකාශ කළා. මේක මේ සද්භාවයෙන් වර්තමාන තත්ත්වය ගැන මුස්ලිම් පාර්ලිමේ මුල්තින් තානාපතිවරුන් දැනුවත් කළේ ඒ රටවල් වල යම්කිසි මේ ගැන චකිතයක් තියෙන නිසා. ඉතින් මේ රහස් ඉදිරිපත් කිරීම නෑ. ලංකාවේ දැන් මේ විශේෂයෙන්ම ආරක්ෂක තත්ත්වය හොඳයි කියලා කිය සාතිකේ දෙන්න තමයි ඒක නෙවෙයි. ඒ වගේම ප්‍රසාදකාරී වශයෙන් මම තමයි ඉස්සර විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඊට පස්සේ දැන්ට අපි පාර්ලිමේන්තු 50ක් 60ක් එක්ක අපි තියෙනවා පාර්ලිමේන්තු ඩිප්ලොමසි කියලා අපි පාර්ලිමේන්තු සම්බන්ධතාවය තියෙනවා. ඒ සම්බන්ධතාවය තියෙන නිසා තමයි අපිට හුඟක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අනික් රටවල් වල වැඩ කරන ආකාරය දැනගන්න, ඒ වගේම ස්කෝලර්ෂිප් ලබා ගන්න, පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා අපිට USAID එකේ නෙමෙයි ඒකට ආයත් වෙන ආයතනයක් තමයි ගෙවන්නේ. ඒකට එතෙන්දී මේ කටයුතු වලදී මට සහාය දෙනවා. නැතු මේ විදේශ රහස් දෙන්නත් එහෙමනම් කිසිම මොමණකමක් නැහැ. නෑ වයිසින් කියවන්නේ නෑ 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 වයිසින් කියවන්නේ නෑ 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 ඔව් ගරු දිනේෂ් ගුණරත්න මහත්මයා
ස්ථානාපතිතුමා හැටියටත් සේවය කරලා තිනවා පිටපු විදේශ ලේකම් කෙනෙක් ඔහුට ලංකාවේ රුපියල් වලින් අපේ ආයතනයෙන්
පාර්ලිමේන්තුවෙන් ගෙවන්නේ
නැහැ. මම කියන්නේ පඩි ගෙවීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න. ඇයි විදේශ ආයතනයකින් ඇයි ප්‍රවිදේශ ආයතනයකින් හිටපු විදේශ ලේකම්වරෙක් හෘදේ සාක්ෂිය අනුව විදේශ ආයතනයකින් පඩි ලබලා මේ කාර්යාලයේ ඔබතුමාගේ උපදේශකෙක් හැටියට කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ කාටත් ප්‍රශ්න කළ යුතු දෙයක්. There is the IPU which spends enough money to on anyone to advise. There is the CPA, there's a SAC, all of us pay for that.
ගරු මන්ත්‍රීතුමා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා මිලියන 200 ගන්නක ආධාර ලැබිලා තියෙනවා. ඒ වගේම ඔ කියන්නේ ගරු විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි මෙතන තියෙන එතුමා පෙන්වලා දෙන එකේ තියෙන වැදගත්කම මේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුව. ඉතින් මේ ස්වාධීනත්වය තවත් වෙන පාර්ලිමේන්තුව තුලින් පඩි ගෙවනවා නම් කිසි
නෑ පාර්ලිමේන්තු ගෙවන්නේ නෑ ගරු මන්ත්‍රී.
ඒක ගෙවනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ පිටරටකින් පඩි ගෙවලා මේ පාර්ලිමේන්තුව
තුල පිටරටකින් නෙමෙයි ඒක යම් කිසි ආයතනයක් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම සඳහා ලබා දීපු දෙයක්.
නෑ ගරු කතානායකතුමනි අපි පෙන්නලා දෙන්නේ විපක්ෂ මේ විනීත් ගුණවර්ධන මහතා පෙන්නලා දෙන්නේ මේ ස්වාධීන වූ පාර්ලිමේන්තුව තුල වෙනත් කෙනෙක් ඇවිල්ලා පඩි ගෙවලා සේවකෙක් ඉන්න බෑ.
මේ ආයතනයේ
පාර්ලිමේන්තුවේ පඩි ගෙවන්න වැඩපිළිවෙලක් හදන්න.
ඒක නෑ එහෙම මට අවශ්‍ය වෙන්නේ නෑ. එහෙම අවශ්‍ය
වෙන්නේ නෑ. එහෙමනම් මොකද මේක ස්වාධීන නෑ.
එහෙම අවශ්‍ය වෙන්නේ
නෑ. පාර්ලිමේන්තුවේ ගරුත්වය විදේශ බලපෑම් වලට යටත් වෙනවා කියන වැරදි හැඟීමක්
ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිමේ මේ වැදගත්කම තුන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 60ක් 70ක් සංචාරය කරලා දෙන මේ මුදල් වලින්ම
ඒක
තමයි කියන්නේ 60ක් 70ක් සංචාරය කරලා දෙන ඉගෙන මේවා කරලා දෙන සංචාරය කරෙත් මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් කිමේ සඳහා කොමිෂන් සභාවලට ඒක ශක්තිය ලබා දෙනවා. ඒවා ඔක්කොම දැන මම ඔක්කොම ඉගෙන ගන්න දැන මම ඔත්තු රහස් ඔත්තු දීමක් නෙමෙයි. ඔව් සභානායකතුමා
ප්‍රථමයෙන්ම අද අද ඉදිරිපත් කළා තියෙන මේ සප්ලිමෙන්ටරි එස්ටිමේට් එකේ දාලා තියෙන රාජ්‍ය වේසා කද්දුඩර උරුමය මහනු සංවර්ධන නිල නිවස තවිකර මේක පට්ටබල් බොරුවක්. මේක මම එතුමාගේ ඇහුවා මට මේක ඉස්සර රෝග එන්ටි ඔලි නව්වයි සයිත් දැන් මෙතන විපක්ෂ නායක තුමාටත් වාහනයක් දෙන්න ගොඩනැගිල්ල විරුද්ධ දෙයකට ඒක හොඳයි විපක්ෂ නායක තුමාට අපේ පාර්ලිමේන්තුවට ප්‍රධාන හම්බ වෙනවා විවිධ ආයතන වලින් ප්‍රධාන ඒ මුදල් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වල පාවිච්චි කරන්න පුළුවන් මන්ත්‍රීවරු කී දෙනෙක් රට ගිහිල්ලා තියෙනවද මේ ප්‍රධාන වලින්
70කට වැඩිය ගිහිල්ලා තියෙනවා මේ 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 සමාජය යටතේ ඉතින් මේ
ඉතින් මෙතුමා මෙතුමා කතානායකතුමා හරියට ඒ ප්‍රධාන බාරය තමුන්ලා දෙලව රට හරිනවා ඒක වැරද්දක් නෑ මොනවද මේ කතා කරන්නේ
හරි ගරු විපක්ෂ නායකතුමා වරෝනේ විපක්ෂ නායකතුමාට
නෑ ගරු කතානායකතුමනේ මම විපක්ෂ නායක වෙනකොට විපක්ෂ නායක කාර්යාලයේ තිබිච්ච වාහන ටික අරන් ගියා මේ හිටපු විපක්ෂ නායක ඊට සම්බන්ධන මැතිතුමා එතකොට මම හිතන්නේ එතකොට තමයි අපිට වාහනයක් කාර්යාලයට දුන්නේ ඒකයි මං හිතන්නේ ඔය තියෙන ප්‍රශ්නේ ඉතින් විපක්ෂ නායකවරයාට වාහනයක් දීම මං හිතන්නේ තරම් ගැටලුවක් තියෙනවද කියන එක පිළිවන් ප්‍රශ්නයක් මොකද මගේ වාහන ටික ඔක්කොම ගත්තා
නායකතුමනි
ඔක
අනිත්පත්තර ඇහුවා නම් තමයි විරුද්ධ නැහැ මෙතුමාට වාහනයක් තියෙනවද දැන් ඡන්ද දෙනවන් ළඟදී
විපක්ෂ නායකට තිබිච්ච වාහනේ ගෙයි දෙකම ගත්තා
හොඳයි
හරි ඒක මතක තියාගන්න
අර අය පොයින්ට් මේ ගල් විමල් විරවාදී බාද ඔබතුමා
ගරු කතානායකතුමනි හිටපු විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයෙක් වෙච්ච ප්‍රසාද් කාර්යවසම් මහත්මයා පහුගිය කාලේ විවාදාත්මක ඇක්සා කියන ගිවිසුම අත්සන් කිරීමට ඒ කාලේ හිටපු ආරක්ෂක ලේසම් කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමාව දැඩි ලෙස පොළඹවපු පුද්ගලෙක්. ඔහුට USAID එකෙන් පඩි ගෙවන්නේ ලංකා ආණ්ඩුව වෙනුවෙන් ලංකා රජය වෙනුවෙන් වැඩ කරන්න නෙවෙයි. මහේෂණී කොළොන්න කියලා ඉන්නවා එතුමාගේ බොහොම ප්‍රියමනාප මිතුරියක්.
ඒවා අපි දන්නේ
නැහැ. නෑ ඒ මිතුරියත් ප්‍රසාද් කොළොන්න ප්‍රසාද් කාර්යවසුනුත් තමයි ඇමරිකානු රජයේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම වැඩ කරන්නේ. ඔය සෝෆා ගිවිසුම අස්සන් කිරීම සඳහා කොළඹවනු ලබමින් සිටින්නේ
ප්‍රජාතන්ත්‍රවාදී සත්‍යමාර්ගය මට කාර්යවත්
කියලා දෙන්න කියන්නේ නැහැ. සර්පය තමයි මේ පාර්ලිමේන්තුව ඇතුළත දාගෙන ඉන්නේ. ඒකල මේ රටට හිතවත් නෑ. රටට ආදරේ නෑ.
ඇක්සා
ගිවිසුමෙන් මේ රට අනාරක්ෂිත කළා මිසක් වෙන දෙයක් කරලා නෑ.
ගරු කතානායකතුමනි
ගරු ආගමැතිතුමා
ඇමරිකාවෙන් උදව් ගන්න නැතුව ඩිස්නි වර්ල්ඩ් එකකින් උදව් ගන්න.
නෑ ඉවරයි නව් ෆිනිෂ්. පොයින්ට් අවඩ දීලා ඉවරයි. නිර්වංශ මන්ත්‍රීතුමා වචන පාවිච්චි ගන්න. සම්බන්ධ කතා ගන්න මම වහින් කරනවා. විරවංශ මන්ත්‍රීතුමා කතා කරන ඉතින් ප්‍රාර්ථනා අගමැතිතුමාට රටේ විපක්ෂ නායකතුමාට කතා කරන ඉගෙන ගන්න සීලාචාර වෙන්න ගරු මන්ත්‍රී වෙලකදී හැදිරෙන්න ඔබයි පහත් විදිහට හැදිරෙන්න එපා පොයින්ට් අවඩ ගන්න නැන්න පොයින්ට් අවඩ කතා ගන්න
එතුමා ඉදන්නේ කලබලුනේ ඩිස්නි වර්ල්ඩ්
කිව්වා කලබලුණානේ
ගරු
පොඩයින්ද
ගරු කතානායකතුමනි අර විමල් රත්නායක මැතිතුමාට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි එතුමා කිව්වා මේ ඉදන් ඇමතිවරයාට වාහනයක් කියලා නමුත් මේකේ සඳහන් වෙලා තියෙනවා නියෝජ්‍ය ඇමතිවරයා සඳහා කියලා. ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය ඇමතිවරයා පත් වෙලා මාස හතක් කරනවා. එතුමාට හරි වාහනයක් නැති නිසා ඉතින් වාහනයක් දිය යුතුයි එතුමාට. එතුමා ඉල්ලුවේ නෑ නියෝජ්‍ය ඇමතිරේට වාහනයක් තියෙන්න ඕනනේ. ඒ නිසා මේ ඔබතුමා කියපු එක නිවැරදි කරන්න ඕන ඇමතිට නෙමෙයි.
හරිද?
මයික් එක දෙන්න ඇවිත්.
ආවා.
හරි. මම දැනගන්න කැමතියි දැන් ආණ්ඩුව එතකොට මේ මේ පරිපූර්ණ ඇස්තමේන්තු ඉල්ලාස් කර ගන්නවා. මොකද මේක වැරදි සභානායකතුමා කෙනෙකු විදියට. මේක ඉල්ලාස් කරගෙන හරියට එකක් දාන්න එහෙනම්.
අපි ඉල්ලාස් කර ගන්නවා ඒක.
හොඳයි.
ඒක නිවැරදි කරන එකක් අපිට මේක සම්මත
කරන්න බැහැ. ගරු කියන් කතා කරන්න. ගරු මැතිතුමා.
අනිත්
සර් ගරු කතානායකතුමනි.
ගරු
කතා සභානායකතුමා ඉඳ.
Yes. අයි ගරු මම අපේ විමල් මන්ත්‍රීතුමාට මතක් කරන්න කැමතියි. අක්සා කිවිසුම අස්සන් කෙරුවේ 2007 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. 2007.
හරි.
2007.
ආ, ඔය වගේ නේද?
2007 අස්සන්
කෙරුවේ.
2007.
ඔබතුමාගේ පොයින්ට් අපි අපුරලා කතා කරන එකතරම අසෝබන වචන පාර්ලිමේන්තුවේ. ඔව්.
සර්,
ගෞරවන්තයා කියන්නේ.
නොමග යවන්න එපා සර්.
සම්බන්ධව එදා කාල සීමාවකට යටත්ව ඒ කිවිසුම අස්සම් කරේ. අද මේ අස්සම් කරන කිවිසුම සන්සෙට් ක්ලෝස් එකක් නැතුව අවසන් කිරීමේ වගන්තියක් නැතුව රටට අවදායක වගන්තිය එක තමයි කරන්නේ. ඒ වගේම ප්‍රසාද් කාර්යවසම් මැතිතුමා සම්බන්ධව ඔබතුමා කිව්වා පඩි ගෙවනවා කියලා. එතුමා තෝරගත්තේ කොහොමද? එහෙමනම් ඇඩ්වර්ටයිස් කළා, එයාගේ සුදුසුකම් පරීක්ෂාව කළා, ගැළපෙන සුදුසු කෙනෙක් පත් කරගන්න
ඕනේ.
එතුමා නම් කළා. මෙතන වැරද්ද තියෙන්නේ, එතුමා නම් කළා ප්‍රසාද් කාර්යවසන්ට පඩි ගෙවන්න ඕන නිසා මේ තනතුරු හදපු එකයි වැරද්ද.
මං කියන්නේ ඉස්සෙල්ලා තෝරගත්තේ හිටපු එයා ඒ තෝරගත්තම මේ ලේකම්තුමා නැති වුණා, අමනුගම් මහත්මයා. ආචාර්ය අමනුගම් නැති වුණාට පස්සේ ඒ වෙනුවට තමයි මෙතුමා තෝරගත්තේ. ඒකත් හිටපු.
එහෙනම් කැඳ ආයුධපත් කැඳවලා සුදුසු කෙනෙක් පත් කරගන්න. මෙතන මේ සැකයට භාජනය වෙච්ච කෙනෙක් තනතුරු දැරීම ඉන්න තමයි රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ.
අතනායකතුමනි, ලංකාවේ තින්න රාජ්‍ය නිලධාරි තමන්ගේ මේ කාලය තුල වැඩ කරන්නේ රජයට පක්ෂව. එතකොට දැන් රාජ්‍ය නිලධාරීන් වෙනත් රාජ්‍ය විසින් මේවායේ කාර්යයට යොදවනකොට එක්තරා විදිහක රාජ්‍ය නිලධාරීන් මුල් අවස්ථාවේ කටයුතු කරපු ආකාරය පිළිබඳ යම්කිසි මේ ප්‍රශ්නයක් පැනනගිනවා. එහෙම කරන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ ඒ අය බාරගත යුතු නැහැ.
නෑ මම ඒ ගැන හිතලා බලන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ හැම රටෙම උදව් වෙනවා. දැන් වැඩගන්න මේ සිද්ධි අවස්ථාවේදී අපිට ඔක්කොම ආරක්ෂක ඉක්විප්මන්ට් ඔක්කොම එයා අපේට දෙව රටවල් දෙකකින්. ඒ වගේ දේවල් අපි මේ පාර්ලිමේන්තු ඩිප්ලොමසි කියලා අපි බලන් අරන් තියෙනවා. ලෝකෙම තියෙන ක්‍රමවේදයක්. ඒක නිසා ඒකේ කන්නාඩියක් දාලා බලන්න. හැබැයි මන්ත්‍රීවරු 70කට වැඩිය මේ පාර්ලිමේන්තු ඩිප්ලොමසි තුළ අපි සංචාර කරලා පූර්ණීම් වලට අධ්‍යයනය කිරීමට ඕසයිඩ් කමිටි ගිහිලා තියෙනවා. ඔව්ද? ඇමරිකාන් ඒක රටක් නෙමෙයි. අරේ අපි වැඩට යන් දැන්. පොයින්ට් ඕවර්ඩ් අද පරක් වෙලා තියෙන්නේ. මොකද්ද පොයින්ට් ඕවර්ඩ්?
මේ මයික් එක උන් ගරු කතානායකතුමනි, ඔබතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විදේශ සංචාර දුන්නේ ආයතනයෙන්.
ඒ ආයතනයෙන්
තමයි රට කළ තියෙන උපදේශකතුමාට පිළිගන්නේ. ඒ නිසා ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ කියලා මම ඔබතුමාගෙන් අහන්නේ. ඕනම උපදේශකයෙක් වෙන කෙනෙක් පඩි ගෙවුවොත් ඔබතුමා පත් කරගන්නවද?
නැහැනේ.
ඒ නිසා මේ පත් කරපු
කෙනා මොඩ ප්‍රශ්න අහන්න එපා. හරි. මොඩ ප්‍රශ්න අහන්න එපා. මොනවද ඔබතුමා මේ අගන්නේ? අර අපේ ප්‍රධාන කටයුතු වල යන් හරි ලොගේ මැතුමා
අතනායකතුමනි, තමුන්නාංශ කිව්වා මේ අරමුදලෙන් മന്ത്രിවරු 75කට 100කට පිටරට යන දුන්නයි කියලා. හැබැයි තමුන්නාංශ හැම മന്ത്രിවරුන්ව දීලා නැහැ. මම අවුරුදු 4ක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.
හැබැයි ඉන්නානේ ඔබතුමා එංගලන්තේ ගිහිල්ලා ආවනේ.
එකම වතාවයි ගිහිල්ලා තියෙන්නේ. එදානින්ද
එංගලන්තේ ගිහිල්ලා ආවරියන්නේ.
තමුන්නාංශ
කරේ ගරු ඩක්ටර් දේවානන්ද මැතුමා ඔබතුමා එංගලන්තයට ගිහිල්ලානේ, ඔබතුමා බිස්නස් ක්ලාස් ඉඳන්. මොනවද මේ කතා කරන්නේ? ඔබතුමා මට ආවිල්ලා බිස්නස් ක්ලාස් ඕන කියලා ගිහිල්ලා මතක නැද්ද ගියා? මොනවද මේ බොරු ගහන්නේ? ලැජ්ජනන්ත බොරු ගහන්න. ඔබතුමා ලැජ්ජනන්ත බොරු ගහන්න එංගලන්තයට ගිහිල්ලා ආවේ නැද්ද? ඕවසෑට් කමිටි ඉගෙන ගන්න. ඇයි මේ විදියට පාපී
සැදෙන්නේ?
හරි ඩක්ටර් දේවානන්ද මැතිතුමා.
නම කිව්වා.
ඕ. නෑ පොඩ්ඩක් අතමාස කරගන්න. ඔය රෝල් කොලේජ් එකේ නමස්තක ඉස්කෝලේ. පාදයි. ඔව් ඒක තමයි.
ඔව්
ඉස්කෝලේ නම ආරස්ස කරගන්න. හරි. හරි. හරි.
ගෞරව සභානායකවරුලේ, விவசாய நீர்ப்பாசன நீர் முகாமைத்துவ கால்நடைகள் அபிவிருத்தி கடற்தொழில் மற்றும் நீரியல் வளத்துறை கௌரவ அமைச்சர் பி ஹரிசன் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி. ஜால் மாவட்ட விவசாய மக்களுக்கு கடந்த வருடமும் 50% மானிய அடிப்படையில் அரசாங்கம் 220 மெட்ரிக் டன் வெளிநாட்டு விதை உருளைக்கிழங்கினை வழங்கியுள்ள நிலையில் இந்த வருடமும் காலப்போக உருளைக்கிழங்கு செய்கைக்கென 50% மானியம் விலையில் விதை உருளைக்கிழங்கு வழங்கப்பட வேண்டும் எனவும், அவ்வாறு வழங்கப்பட்டால் தங்களால் இம்முறையும் மேற்படி இசையை வெற்றிகரமாக மேற்கொள்ள முடியும் என்றும் ஜால் மாவட்ட உருளைக்கிழங்கு உற்பத்தியாளர்கள் கோரிக்கை விடுத்துள்ளனர். அதே நேரம் உள்ளூர் உருளைக்கிழங்கு மற்றும் வெங்காய அறுவடைகளின் போது அவற்றின் இறக்குமதி வரியினை அதிகரிப்பதை விடுத்து அறுவடைக்கு ஓரிரு மாதங்களுக்கு முன்னரே இறக்குமதி வரியினை அதிகரிப்பதற்கும் இறக்குமதிகளில் போதிய கட்டுப்பாடுகளை விதிப்பதற்கும் நடவடிக்கை எடுக்கப்பட்டால் உள்ளூர் உருளைக்கிழங்கும் மற்றும் வெங்காய செய்யாளர்களது உற்பத்திகளுக்கான போதிய சந்த வாய்ப்பு கிடைக்கக்கூடும் என எதிர்பார்க்கப்படுகின்றது. எனவே முதலாவது இந்த வருடம் 50% மானிய அடிப்படையில் விதை உருளைக்கிழங்கினை வழங்குவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? இரண்டாவது, உருளைக்கிழங்கு மற்றும் வெங்காய உற்பத்திகளின் அறுவடை காலங்களுக்கு ஓரிரு மாதங்களுக்கு முன்பதாக அவற்றின் இறக்குமதி வரிகளை போதிய அளவு அதிகரிப்பதற்கும் இறக்குமதி தொகைகளில் கட்டுப்பாடுகளை விதிப்பதற்கும் நடவடிக்கை எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பாக விளக்கங்களையும் கௌரவ அமைச்சர் ஹரிசன் அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன்.
நாயகத்துவமணி, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර 2017 වර්ෂයේදී පැවතුණු නියන් කාලගුණ තත්ත්වයේ හැමේ වගාවන්ගේ අපේක්ෂිත නිෂ්පාදනයේ ඉලක්කය ළඟා කර උතුරහා ඌව පළාත්වල ගොවීන් 2017/1/18 මහකන්නේ වගා කිරීම සඳහා බීජ අර්ථාපල් සපයා ගැනීමේ අපහසුතාවයක් පැවතුණු නිසා ඒ අනුව උතුර හා ඌව පළාත් වලින් ප්‍රධාන වශයෙන් අර්ථාපල් නිෂ්පාදනය කරන යාපනයේ බදුල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයන් ගොවීන් සඳහා දේශීය නිෂ්පාදනයන්හි රඳවා තබා ගනිමින් එම ගොවීන්ගේ අර්ථාපල් නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ 2017 වර්ෂයේ 50%ක ආනයනයක මත බීජ අර්ථාපල් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. අර්ථාපල් ගොවීන්ට සහන සැලසීම විශේෂ ව්‍යාපෘතියක් ලෙස මේ ක්‍රියාත්මක වූ අතර එකම ගොවි කණ්ඩායමක් සඳහා වාර්ෂිකව එලෙස රාජ්‍ය අනුග්‍රහය ලබා දීම අපහසුය. මේ වර්ෂයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සඳහා වෙන් වී ඇති ප්‍රතිපාදන මේ වන විටත් ව්‍යාපෘතිය සඳහා වෙන්කර අවසන් බැවින් 50% සහන මිලට බීජාර්ථාපල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අමතර ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් එම ඒ ක්‍රියාත්මක කළ හැකි බව කාරුණිකව දන්නුනි. ඒ වගේම එතුමාගේ දෙවැනි ප්‍රශ්නක පිළිතුර ඔහු දැනටමත් ක්‍රියාත්මක කර ඇත. ගුණාත්මකතාවෙන් උසස් ඉහළ අස්වනු විභවයන් සහිත නව ලොකුලූණු ප්‍රභේද හඳුන්වා දීම මගින් දේශීය නිෂ්පාදනයේ ඉහළ නැන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. ඊට අමතරව විශේෂයෙන්ම ලොකුලූණු ගොවීන් සඳහා සාධාරණ මිලක් සහතික කිරීමට අදාළ නිෂ්පාදන වෙළඳපොළට එම කාල සීමාවෙන් සලසා බල ආනයනික ලොකුලූණු සඳහා බදු පැනවීම ක්‍රියාත්මක කළ හැක. 2019/03 දෙවැනි දින ආනයන ලොකුලූණු සඳහා වූ කිලෝග්‍රෑම් එකට රුපියල් 20ක පැවති බද්ද 2019/05/22 දිනට කිලෝග්‍රෑම් එකට රුපියල් 40 දක්වා ඉහළ නන්වා ඇත. ලොකුලූණු නිෂ්පාදනයේ වෙළඳපොළට බහුලව පැමිණීමට මාස 3කට පෙර ආනයනික බදු කාලය නැන්වීමට කටයුතු කර ඇත. ගරු කථානායකතුමනි, වෙනදා ආනයනයේ බදු පණවන්නේ ඒ අදාළ මාසයේදී. හැබැයි අපි කලින් මේ මාස 3කට කලින් මේ බදු සහන පැනවුවේ මොකද? විදේ ආනයනික වෙළෙන්දන් ලොකුලුණු ගෙනලා මාස 3ක් ගබඩා කරගෙන ඒව වෙළඳපොළට ගෙනීම වළක්වාලීමට තමයි කල්ැතුවම දේශීය ගොවිය ආරක්ෂා කර ගැනීම සඳහා මේ බදු පැනවීම කලින්ම සිදු කරන ලබලා තියෙන්නේ. රුපියල් 20කට තිබිච්ච බද්ද රුපියල් 40 දක්වා වැඩි කරලා තියෙනවා.
ඕකේ. Any questions?
உறவு அமைச்சர் அவர்களே, அதாவது இந்த என்னுடைய கோரிக்கை வந்து யாழ் மாவட்ட விவசாய மக்களுக்கு கடந்த காலங்களில் கொடுத்த மாதிரி இந்த தடவையும் கொடுக்குமாறு ஒரு விசேட ஏற்பாட்டின் கீழ் கொடுக்குமாறு கேட்டுக்கொள்கின்றேன். ஏனென்றால் நீண்டகால யுத்தத்தில் பாதிக்கப்பட்டவர்களுடைய வாழ்வாதாரத்துக்கு ஊக்குவிப்பாகவும் அதே நேரத்தில் நாட்டிலுடைய உள்ளூர் உற்பத்தியை பெருக்குவதற்குமாக ஒரு விசேட ஏற்பாடாக அதை தொடருமாறு கேட்டுக்கொள்கின்றேன்.
இல்லீமகன் பல்லுகளை.